ආදරණීය දුවේ පුතේ රජරට ගුරුගෙදරින් අපේ පහ ශ්‍රේණිය දරුවන් උදෙසා පාඩමක් ගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා. කැකිලාව කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක W. සුසිල් බර්නඩ් මහතාට.
අයිබෝවන් සුබ සැන්දෑවක් වේවා මගේ ආදරණීය දුව ලබුතාලා හැමෝටම. අද දෙසැම්බර් මාසේ අද 2021 දොළොස්වෙනි මාසේ 21 වෙනි අඟහරුවාදා. අද හරි ලස්සන දවසක්. බලන්නකෝ අද දින දර්ශනයගෙන අද යෙදිල හැටියන හැටි 21/12/21 අඟහරුවාදා. අඟහරුවාදා නියමිත ගුරුගෙදර වැඩසටහන තමයි මේ දැන් සම්බන්ධ වෙන්නේ. ඔබ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකයේ සහ රජරට ගුවන්විදුලියේ රජරට ගුරුගෙදර වැඩසටහනත් සමග තමයි ඔබ දැන් මේ සම්බන්ධ වෙලා සිටින්නේ. ආදරණීය දුවේ පුතේ, අද ඔබ දන්නවා අද අඟහරුවාදා දවසේ අපි සාකච්ඡා කරන්නේ විශේෂයෙන්ම විෂය නිර්දේශ කරුණු කාරණා බව. එතකොට අද ඔයාලත් එක්ක මේ කරුණු කාරණා කතා කරන්න ඇවිත් ඉන්න මම ඔබේ ආදරණීය ගුරුතුමා, හිතවත් ගුරුතුමා සුසිල් බර්නඩ් සර්, කැකිලාවේ සුසිල් සර්. අද ඔබේ ගුරුතුමා ඔබත් සමග කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ශිෂ්‍යත්ව විභාගයේ ඉතාම පහසු ප්‍රශ්න 30කට උත්තර ලියන ආකාරය ගැන, පරිසරාශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේ, පරිසරයේ විෂයේ දෙවනි පත්‍රයට අදාළ ප්‍රශ්න ටිකක් තමයි අද සාකච්ඡා කරන්නේ. මම බලාපොරොත්තු වෙනවා අද කතා කරන ප්‍රශ්න 30 තුල මුළු විෂය නිර්දේශයේම කරුණු කාරණා පුළුවන් තරම් සාකච්ඡා කරන්නට. ආදරණීය දුවේ පුතේ, 3 වන ශ්‍රේණිය, 4 වන ශ්‍රේණිය, 5 වන ශ්‍රේණිය කියන විෂය නිර්දේශවල එම කරුණු, විෂය කරුණු තමයි අද අපි ඔබත් සමග කතා කරන්නේ. තේමා 16ම අදාළ කරගෙන සකස් කරගත්ත ප්‍රශ්න 30ක් මම ඔබත් සමග කතා කරනවා. මේ ප්‍රශ්න 30 බොහෝ වෙලාවට මේ ප්‍රශ්න 30 තුලින් ඔබේ විභාගයට ඉලක්ක වෙන්න පුළුවන් ප්‍රශ්න 30ක් පුළුවන්. හොඳයි, බලමු අපි පළවෙනි ප්‍රශ්නය. සෞභාග්‍ය හා පරිපූර්ණ බව නිරූපණය කිරීමට රාජ්‍ය ලාංඡනයේ උදා ඇති සංකේතය කුමක්ද? මම ආපෞසරයක් ප්‍රශ්නය කියනවා. සෞභාග්‍ය හා පරිපූර්ණ බව නිරූපණය කිරීමට රාජ්‍ය ලාංඡනයේ උදා ඇති සංකේතය කුමක්ද? පළවෙනි උත්තරේ ඉර හඳ, දෙවෙනි උත්තරේ පුන් කලස, තුන්වෙනි උත්තරේ වී කරත්. ඉර හඳ, පුන් කලස, වී කරත්. සෞභාග්‍ය හා පරිපූර්ණ බව නිරූපණය කිරීමට රාජ්‍ය ලාංඡනයේ උදා ඇති සංකේතය කුමක්ද? අපි මේ පිළිතුර සාකච්ඡා කරලා ඉමු. සාකච්ඡා කරලා ඉවර වෙලා පිළිතුරේ අඩංගු කරුණු කාරණා ගැන කතා කරමු. ආදරණීය දුවේ පුතේ, උත්තරේ වෙන්නේ පුන් කලස. මම ඔයාලට දැන් කතා කරන්නම් මේ රාජ්‍ය ලාංඡනය ගැන තොරතුරු ටිකක් ඔබට කතා කරන්න කැමතියි. මොකක්ද රාජ්‍ය ලාංඡනය කියලා කියන්නේ? ඒකේ අදහස් කරන්නේ ස්වයං පෝෂිත රටක ඉරහඳ පවතින තාක් ධර්මය ආරක්ෂා කරමින් මුළු මහත් ජනතාව වැජඹේවා යන සමස්ත අදහස තමයි රාජ්‍ය ලාංඡනය තුළින් නිරූපණය වෙන්නේ. එතකොට පුන් කලසින් නිරූපණය වෙනවා සෞභාග්‍ය හා පරිපූර්ණ බව, වීකරල් වලින් ස්වයං පෝෂිත බව හා සස්ත්‍රීකත්වය, කඩුවක් අතින්ගත් පලාපිටි වට මැද සිටින සිංහයාගෙන් රට හා විනයගරුක ජනයා ගැන, ධර්මචක්‍රයෙන් ධර්මයේද ඉරහඳ දෙකෙන් සදාතන පැවැත්මද මූර්තිමත් වෙන බව වෙනවා රාජ්‍ය ලාංඡනය තුල. එතකොට ඉහළ සිට පහළට තියෙන මම ඒ සංකේත ටික කියන්නම්. ධර්ම චක්‍රයේ තියෙනවා, වීකරල් තියෙනවා, පලාපෙටි තියෙනවා, කඩුවක් අතින් දැගත් සිංහයා තියෙනවා, ඊළඟට යටින් පුන් කලස තියෙනවා, දෙපැසින් හඳ සහ ඉර තියෙනවා. එහෙනම් සෞභාග්‍ය හා පරිපූර්ණ බව නිරූපණය කිරීමට රාජ්‍ය ලාංඡනය උදා ඇති සංකේතය තමයි මගේ ආදරණීය දුව පුතේ පුන් කලස කියලා කියන්නේ. හොඳයි, දැන් අපි තව ප්‍රශ්නයකට යනවා. ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ශාකයකි. මොකද්ද කියලා තමයි අහන්නේ. රබර් කෙකටියා මොනර කුඩුම්බිය. ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ශාකය තමයි මෙතනින් ගන්නට පුළුවන් වෙන්නේ කෙකටිය. කෙකටිය කියන්නේ ජලජ පැලෑටියක්, ජලජ ශාකයක්. ජලයේ වැඩෙනවා, ගලාගෙන යන වතුර නෙමෙයි, වැව්, අමුණු, විල් වල සකස් හැදෙනවා. හරියට නිකන් සුදු පාට මලක් තමයි තියෙන්නේ. රසවත් ආහාරයක්, ව්‍යංජනයක් සකස් කරගන්නවා ගම්වල අය. එතකොට කෙකටිය ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ශාකයක් වශයෙන් ප්‍රසිද්ධයි. ඊළඟට රබර් ඔබ හොඳින්ම දන්නවා ශ්‍රී ලංකාවට රබර් කියන්නේ ශ්‍රී ලංකාවේ ආවෙනික ශාකයක් නෙමෙයි රබර් ශාකය වෙනත් රටකින් ගෙනල්ලා ලංකාවේ රෝපණය කරපු ශාකයක්. ගම්පහ සෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ තමයි පළමු රබර් ශාකය රෝපණය කරන්නේ. ඊළඟට මොනර කුඩුම්බිය මොනර කුඩුම්බිය කියන්නේ අපේ රටේ පමණක් ආවෙනික ශාකයක් නෙමෙයි සුළඟ මගින් ව්‍යාප්ත වෙන ඔබ හොඳින්ම දන්න කුඩා පැලෑටියක් තමයි මොනර කුඩුම්බිය කියලා කියන්නේ. හොඳයි ඔබ දන්නවා ඊළඟ ප්‍රශ්නේ ගැන කතා කරනවා විවාහ හා මරණ සහතික ලබා ගැනීමට අපයා යුත්තේ විවාහ හා මරණ සහතික ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ප්‍රාදේශීය සභා කාර්යාලයට ප්‍රාදේශීය තැපැල් කාර්යාලයට විවාහ හා මරණ සහතික ලබා ගැනීම සඳහා ආයුත්‍ය ආදරණීය දුවේ පුතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට උපැන්න විවාහ සහ මරණ සියල්ලම සඳහා සහතික ලබා ගැනීමට යන්න ඕනන්නේ කොහාටද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඒකට හේතුව තමයි පුතේ අවුරුදු කිහිපයකට සැරයක් උපත් මරණ සහ විවාහ සියල්ලම අන්තර්ජාලය සඳහා එකතු කරනවා. ඒ එකතු කරනකොට ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් තමන්ට අවශ්‍ය කරනවා නම් විවාහ සහතිකේ මරණ සහතිකේ සහ උපැන්න සහතිකේ පිටපතක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නය පෘෂ්ඨයක ඇලී සිටීම සඳහා විශේෂ පාද සහිත සතෙකි. පෘෂ්ඨයක ඇලී සිටීම සඳහා විශේෂ පාද සහිත සතෙකි. හතරේ පන්තියෙන් මේක ඉතා පැහැදිලිව කියලා දෙනවා. පස්වන ශ්‍රේණියේදී ඉතා හොඳින් පැහැදිලිව කියලා දෙනවා. පිළිතුරු තුනක් තියෙනවා. කටුස්සා, පූසා, හූනා. පෘෂ්ඨයක ඇලී සිටීමේ විශේෂ පාද සහිත සතෙක්. කටුස්සා, පූසා, හූනා. පිළිතුරු තමයි හූනා. හූනා ඔබ හොඳින්ම දන්නවා ඔබේ බිත්තියේ ඔබේ නිවසේ බිත්තියේ ඔබේ නිවසේ වහලේ සිරිලිමේ අන්න ඒ වගේ ඕනෑම තැනක හොඳින් ඇවිද යෑමේ හැකියාවක් තියෙනවා. නමුත් පූසට එහෙම බෑ. පූසා සහ කටුස්සා කියන සත්තු දෙන්නම දැන් කටුස්සට කොහොමවත් බිත්තියක් දිගේ සිවිලිමක් දිගේ යන්න බෑ. හැබැයි පූසටයි කටුස්සටයි තමන්ට තියෙන පාදේ තියෙන නියපොතු වලින් හොඳින් ග්‍රහ අල්ල ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එහෙමනම් පෘෂ්ඨයක ඇදී සිටීමේ හැකියාවක් තියෙනවා කාටද? හූනට. හූනගේ පාදයක ඇඟිලි පහක් තියෙනවා. ඇඟිලි පහක් තියෙනවා. ඒ දැන් පාදයට සවි වෙලා තියෙන කොටස ඇඟිල්ලේ මුල් ආරම්භක කොටස මුල් කොටස සිහින්. හැබැයි ඇඟිල්ලේ ඔය නියපොතු හරියට යන විට ඉතාම ටිකක් ශරීරයට සාපේක්ෂව නියපොතු අග ඒ පෘෂ්ඨය විශාලයි. ඒ නිසා ඔහුට පුළුවන්කමක් තියෙනවා ඕනෑම පෘෂ්ඨයක ඇලී සිටින්නට. හොඳ අපි ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරනමු. වස්ගමුව හා සමා වෙන්න දියලුම හා වස්ගමුව යනු. දියලුම සහ වස්ගමුව යනු. දැන් මේ දියලුම හා වස්ගමුව කියන්නේ මොනවද කියලා අහනවා. ගංගාවක් හා වනාන්තරයකි. දියඇල්ලක් සහ වනාන්තරයකි. දියඇල්ලක් සහ කන්දකි. දියලුම වස්ගමුව කියන්නේ මොකක්ද කියලා අහනවා. පුතේ දියලුම කියලා කියන්නේ ඔබ දන්නවා දියලුම කියන්නේ දියඇල්ලක්. වස්ගමුව කියන්නේ මහා වනාන්තරයක්. එහෙමනම් දියලුම හා වස්ගමුව කියලා කියනවා දියඇල්ලකට සහ වනාන්තරයකට. දියලුම සහ වස්ගමුව කියන්නේ දියඇල්ලක් සහ වනාන්තරයක්. ඊළඟට තුන්වන ශ්‍රේණිය, හතරවන ශ්‍රේණිය, පස්වන ශ්‍රේණිය කියන විශේෂ ශ්‍රේණි තුනේම අදාළ ප්‍රශ්නයක් ගැන කතා කරනවා. ශාක භක්ෂක හා මාංශ භක්ෂක සතුන් දෙදෙනෙකු පිළිවෙලින් දැක්වෙන පිළිතුර. ශාක භක්ෂක සහ මාංශ භක්ෂක සතුන් දෙදෙනෙකු පිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක්ද කියලා අහනවා. පළවෙනි පිළිතුර හාවා සහ බල්ලා, දෙවෙනි පිළිතුර මුවා සහ බත්කූරා, තුන්වෙනි පිළිතුර නරියා සහ ගවයා. ශාක භක්ෂක කියලා කියන්නේ ශාක සහ ශාක කොටස් ආහාරයට ගන්න සත්තු. මාංශ භක්ෂක කියන්නේ මස් සහ සත්ව කොටස්, සතුන් සහ සත්ව කොටස් මස් මාංශ ආහාරයට ගන්න සත්තු. එතකොට බලමු පළවෙනි උත්තරේ හාවා. හාවා ගන්නේ ශාක භක්ෂක තමයි. ශාක සහ ශාක කොටස් විතරයි. හැබැයි බල්ලා ශාක කොටස් එහෙමත්නම් මාංශ කොටස් සියල්ලම ආහාරයට ගන්න සර්වභක්ෂක සතෙක්. එහෙමනම් පළවෙනි පිළිතුර අපිට ඉවත් කරන්නට පුළුවන්. මුවා. මුවා කියලා කියන්නේ ශාක සහ ශාක කොටස් පමණක් ආහාරයට ගනිත අහිංසක සතෙක්. හැබැයි බත්කූරා කියන්නේ ඔබ දන්නවා විනිවිද පෙනෙන පියාපත් හතරක් ඇති අර ලොකු ඇස් දෙකක් තියෙන දිගැටි සිරුරක් තියෙන සතෙක්, කෘමි සතෙක්. බත්කූරා ආහාරයට ගන්නේ කුඩා සතුන්, කුඩා සතුන්. එහෙනම් උත්තරේ වෙනවා මුවා සහ බත්කූරා. මුවා ශාක භක්ෂකයි, බත්කූරා මාංශ භක්ෂකයි. එහෙනම් උත්තරේ තමයි මුවා සහ බත්කූරා. හැබැයි මම තුන්වෙනි පිළිතුරට කතා කරනවා නරියා. නරියා මොන භක්ෂකද? මුත්‍රි කතන්දරේට කිව්වට නරියා මිදි කන්න ගියා, ලබු පිළිබත් කන්න ගියා, එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. නරියා මාංශ භක්ෂක. සහ ගවයා ශාක භක්ෂක. අපි අහන්නේ මාංශ භක්ෂක සහ ශාක භක්ෂක නෙමේ, ශාක භක්ෂක සහ මාංශ භක්ෂක සතුන් පිළිවිලින් දැක්කෙන පිළිතුර වශයෙන් මුවා සහ බත් කුරා ගන්නට පුළුවන්. ඊළඟට අපි කතා කරනවා තව ප්‍රශ්නයක් ගැන. ඊළඟට අපි කතා කරන මෙන්න මේ ප්‍රශ්නය ගැන. සෑම වර්ෂයකම ලෝක පරිසරය දිනයේදී ඇත්තේ කවදාටද? ලෝක පරිසර දිනයේදී ඇත්තේ කවදාටද? උත්තර තුනක් තියෙනවා. ජූනි 5, මැයි 1, මැයි 22. ජූනි 5, මැයි 1, මැයි 22. ලෝක පරිසර දිනයේදීලා තියෙන්නේ කවදාටද කියලා අහනවා. උත්තරේ මොකද්ද? ජූනි 5. World Environment Day ජූනි 5, ලෝක පරිසර දිනය ජූනි 5, මැයි 1 ලෝක කම්කරු දිනය, මැයි 22 ජාතික වීර දිනේ. එහෙමනම් සෑම වර්ෂයකම ලෝක පරිසර දිනය, එහෙමද ජගත් පරිසර දිනය දෙන්නේ කවදාටද? ජූනි 5 වෙනිදාට. ඊළඟ ප්‍රශ්නේ අපි කතා කරනවා, සමනලයාගේ ජීවන චක්‍රයේ පිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක්ද? ඔන්න පිළිතුරු තුන තියෙනවා. බිත්තර දලඹුවා කෝෂය සමනලයා. දෙවෙනි පිළිතුර, කෝෂය බිත්තර දලඹුවා සමනලයා. තුන්වෙනි පිළිතුර, සමනලයා කෝෂය බිත්තර දලඹුවා. ඉස්සර වෙලා මොකද්ද සිද්ධ වෙන්නේ? මේක වක්‍රාකාරව සිද්ධ වෙන දෙයක්. බිත්තර දාන්න ඕනේ. බිත්තර වලින් කුඩා දලඹුවෙක් එනවා. මේ දලඹුව ටික කලක් ජීවත් වෙලා කෝෂයක් බවට පත් වෙනවා. කෝෂයේ ටික දවසකින් සමනලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේකට තමයි ජීවන චක්‍රය කියන්නේ. බිත්තර දලඹුවා කෝෂය සමනලයා. පිළිතුරු අංක 1. බිත්තර දලඹුවා කෝෂය සමනලයා. ඔන්න ඊළඟට හොඳ ප්‍රශ්නයක් තියෙනවා. මේක සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයක්මයි. විෂය නිර්දේශන ටිකක් ඔබට දෙමු ප්‍රශ්නයක්. යම් දරුවෙකු මෙහෙකාර සේවයට යොදවා ගන්නේ නම් ඒ පිළිබඳව දැනුම් දිය හැකි දුරකථන අංකය කුමක්ද? උත්තරේ 19, 19, 19, 90, 19, 29. 19, 19, 19, 29. යම් දරුවෙකු මෙහෙකාර සේවයට යොදවා ගන්නේ නම් ඒ පිළිබඳ දැනුම් දිය හැකි දුරකථන අංකය. කිසිම දරුවෙක් මෙහෙකාර සේවයට යොදවා ගන්න බැහැ. එහෙම අවස්ථාවක් එනොත් අපිට දැනුවත් කරන්න පුළුවන් 19, 29 කියන අංකයට. මොකද්ද 19, 29? ඒ 19, 29 කියන අංකය සටහන් වෙලා තියෙන්නේ කහපාට 1, 9 නිල්පාට 2, කහපාට 9 නිල්පාට. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය කියලා තියෙනවා. එතකොට ළමයිගේ පිළිබඳ දැනුවත් කරන්න පුළුවන්. 19, 90 කියන්නේ මොකක්ද? 19, 90 කියන්නේ සුවසැරිය. අර ගමේ රෝගී, හදිසියේ රෝගී ඇති වෙන රෝගයකට නොමිලේම ළඟම තියෙන රෝහලට ගෙන යාම සඳහා සකස් කරලා තියෙන ඉන්දියානු පරිත්‍යාගය. බලන්නකෝ, ඉන්දියාවෙන් තමයි මේක පරිත්‍යාග වෙන්නේ. ඊළඟට 19, 19 කියන්නේ රාජ්‍ය සේවා තොරතුරු සඳහා ඇමතීම. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය 19, 19 කියන්නේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය. එහෙනම් යම් දරුවෙකු මෙහෙකාර සේවය සඳහා යොදවා ගන්නේ නම් ඒ පිළිබඳ දැනුවත් කළ යුතු දුරකථන අංකය තමයි 19, 29. හොඳයි, ඊළඟ ප්‍රශ්නේ තමයි පෞද්ගලිකව පරිහරණය කළ යුතු උපකරණ දෙක. පළවෙනි පිළිතුර 50 පිහිය, දෙවෙනි පිළිතුර දත් බුරුසුව 50, තුන්වෙනි පිළිතුර දත් බුරුසුව වීදුරුව. පෞද්ගලිකව පරිහරණය කළ යුතු දෙයක් පිළිතුර තමයි දත් බුරුසුව සහ 50. අප පරිහරණය කරන දේවල්, අපි පරිහරණය කරන භාණ්ඩ, මගේ ආදරණීය දුවේ පුතේ, පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ සහ පොදුවේ පරිහරණය කරන භාණ්ඩ ලෙස කොටස් දෙකකට වෙන් කරන්නට පුළුවන්. පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ ටික තමයි ඇස් කණ්ණාඩිය, දත් බුරුසුව, 50, යට ඇඳුම්, මේස් දෙක, ඊළඟට අත්තුරුලෝසුව, ඊළඟට පොරවනය, මෙන්න මේ වගේ උපකරණ. හැබැයි පොදුවේ පරිහරණය කරන භාණ්ඩ තමයි වර්තමානයේ පෞද්ගලික පරිහරණය කරන භාණ්ඩයක් වශයෙන් මාස්ක් එක, එහෙම නැත්නම් මුඛ ආවරණය පාවිච්චි කරනවා. ඊළඟට පොදුවේ පරිහරණය කරන භාණ්ඩ තමයි ඉතින් ඔබට කියපු සියල්ලම. ඇයි අපි පෞද්ගලිකව පරිහරණය කර යුතු භාණ්ඩ පෞද්ගලිකව පරිහරණය කරන්න කියන්නේ? තමන් ඒවා අනිවාර්යෙන් පෞද්ගලිකව පරිහරණය කරන භාණ්ඩ තමන්ගේ පෞද්ගලිකත්වය සඳහා විශේෂයෙන් සනීපාරක්ෂක කටයුතු සඳහා පාවිච්චි කරන අවස්ථාව තමයි තියෙන්නේ. එම නිසා අනු පාවිච්චි කරන දේ තමන් පාවිච්චි කරන්න හොඳ නැහැ. පෞද්ගලික පරිහරණය කළ යුතු දේ පෞද්ගලිකවම පරිහරණය කරන්නට ඕනේ. හොඳයි, ඊළඟ ප්‍රශ්නේ. කම්මල් කර්මාන්තයේදී භාවිතා කරන උපකරණයක් නොවන්නේ. කම්මල් කර්මාන්තයේදී භාවිතා කරන උපකරණයක් නොවන්නේ. වරක්කලය, කිනිහිර, මයින්හම. වරක්කලය, කිනිහිර, මයින්හම. වරක්කලය කියන්නේ මොකක්ද? වරක්කලය කියලා කියන්නේ පුතේ වඩු කර්මාන්තයේදී වඩු වැඩ කරන ඒ කාර්මිකයා, ශිල්පියා සරල රීක ඇඳ ගැනීම සඳහා භාවිතා කරන පොඩි ඇණයක් ගහපු උපකරණයක්. වරක්කලය. කිනිහිර කියන්නේ කම්මල් කර්මාන්තයේදී රත් වෙච්ච යකඩයක් තලන්ට තියාගන්න උපකරණයක්. ලොකු යකඩ කෑල්ලක් ඒක. මයින්හම කියන්නේ කම්මල් කර්මාන්තයේ ලිප, අඟුරු ලිප දල්වා ගැනීම සඳහා සුලං සපයන උපකරණය. එහෙමනම් කම්මල් කර්මාන්තයේදී භාවිතා නොකරන උපකරණය කුමක්ද? වරක්කලය, කිනිහිර සහ මයින්හම කියන උත්තරවලින් උත්තරේ තමයි වරක්කලය. වරක්කලය වඩු කර්මාන්තයේ සඳහා. ඊළඟට කියනවා යම්කිසි මැහුම් ක්‍රමයකදී මලක් මැසීමේදී භාවිතා කර හැකි මැහුම් ක්‍රමය. මලක් මහන්ට පාවිච්චි කරන මැහුම් ක්‍රමය මොකද්ද කියලා අහනවා. උත්තරේ තමයි බ්ලැන්කට් මැස්ම, දම්වැල් මැස්ම සහ නැටි මැස්ම. බ්ලැන්කට් මැස්ම, දම්වැල් මැස්ම සහ නැටි මැස්ම තමයි උත්තරේ. මලක මහගන්න භාවිතා කරන්න පුළුවන් දම්වැල් මැස්ම. දම්වැල් මැස්ම. ඊළඟට ආදරණීය දුවේ පුතේ, මේ කියන මේ 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 ලේන්සුවක හරි මොකක හරි වාටිය මහගන්න බ්ලැන්කට් මැස්ම පාවිච්චි කරන්න පුළුවන්. වාටි මාස්ම පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට මලක පෙති සම්පූර්ණ කරගන්න, පුරව ගන්න කතර මැස්මෙන් පුළුවන්. එහෙමනම් අපිට තියෙන විශේෂ මැහුම් ක්‍රම ටිකක්, දම්වැල් මැස්ම, හුරුළු කටු මැස්ම, බ්ලැන්කට් මැස්ම, බොරු නූල් දිවීම, නැටි මැස්ම, මන්න මේ වගේ. හරි, මෙහෙම ප්‍රශ්නයකුත් අහන්නම්. බොත්තම් කාසියක් මසා ගැනීම සඳහා භාවිතා කරන්නේ කුමන මැහුම් ක්‍රමයද? බොත්තම් කාසියක්, බොත්තම් කාසියක් මහන්ඩ පාවිච්චි කරන්නේ බ්ලැන්කට් මැස්ම තමයි. හොඳයි, ඊළඟ ප්‍රශ්නේ. නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ආහාර සැකසීමේදී වඩාත්ම සුදුසු වන්නේ? නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ආහාර සැකසීමේදී වඩාත්ම සුදුසු වන්නේ ශීතකරණයේ නැමුණු ආහාර භාවිතයට ගැනීමයි, පැකට් කරන ලද ආහාර භාවිතයට ගැනීමයි, නැවුම් ආහාර භාවිතයට ගැනීමයි. පිළිතුර: නැවුම් ආහාර භාවිතයට ගැනීම. ශීතකරණයේ නැමුණු ආහාර භාවිතයට ගන්නකොට, ශීතකරණයට දානකොට ආහාර ඒ ගොඩක් වෙලාවට ඒව ගොඩාක් කල් තියෙනවා ශීතකරණ තුල. පැකට් කරනකොටත් එහෙම තමයි. ඒව කල් තබා ගැනීම සඳහා තමයි මේ වැඩේ කරන්නේ. එහෙම නෙමේ නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා නැවුම් ආහාර භාවිතාවට ගත යුතුයි. හරි, ඊළඟට ශරීරයේ වර්ධනය කිරීම සඳහා වැඩිම දායකත්වයක් සැපෙන ආහාරය. ශරීරයේ වර්ධනය කිරීම සඳහා වැඩිම දායකත්වයක් දක්වන සපයන ආහාරය මොකද්ද කියලා අහනවා. උත්තරේ කිරි, දෙල්, කැරට්. කිරි, දෙල්, කැරට්. කිරිවල තියෙනවා ප්‍රෝටීන් අඩංගු ආහාර. දෙල්වල තියෙනවා පිෂ්ඨය අඩංගු, කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර. කැරට් වල තියෙනවා විටමින්, ඛනිජ, මේ සියල්ලම තියෙනවා. අපේ අහනවා ශරීර වර්ධනය. ශරීර වර්ධනයට ලබන ගන්න ආහාර වලට කියන වර්ධක ආහාර කියලා. සත්විජනක ආහාර, වර්ධක ආහාර, ආරක්ෂක ආහාර කියන ආහාර වර්ග කොටස තුන අපි ආහාරයට ගන්නවා. ඇයි අපි ආහාරය ගන්නේ? ශරීරයට ශක්තිය ලබා ගන්න, ශරීරය වර්ධනය කරගන්න සහ ශරීරය ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න. එහෙමනම් අපි කතා කරලා බලමු ශක්තිජනක ආහාර කියන්නේ මොනවද කියලා. කාබෝහයිඩ්‍රේට්, මේද සහිත ආහාර ශක්තිජනක ආහාර. වර්ධක ආහාර කියන්නේ ප්‍රෝටීන් සහිත ආහාර. ආරක්ෂක ආහාර කියන්නේ විටමින් සහ ඛනිජ ලවණ අඩංගු ආහාර. එහෙමනම් ශරීර වර්ධනය කිරීමේ හැකියාවක් තියෙන සත්ව ආහාර වර්ගයේ තමයි කිරි. ශරීර වර්ධනය කරන ආහාරයේ කිරි. ඊළඟ ප්‍රශ්නේ, කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ නොවන රෝග පමණක් ඇතුළත් පිළිතුර. කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ නොවන රෝග පමණක් ඇතුළත් පිළිතුර. දියවැඩියාව, අම්ල පිත්ත රෝගය, වෛරස් තුන කොලරාව, හෘද රෝග, සරම්ප. කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ නොවන රෝග. බලමු. ඔන්න මම උත්තර තුන දැන් අපි කිව්වා. නිවැරදි පිළිතුර වෙනවා දියවැඩියාව සහ අම්ල පිත්තර වගේ. දියවැඩියාව සහ ඒ කියන්නේ රුධිරයේ සීනි ප්‍රමාණය වැඩි වෙනකොට ඊළඟට තෙල් සහ රස කියන්නේ රසකාරක ආහාර යොදලා ගත්තාම අම්ල පිත්ත රෝගේ එහෙම සැදෙනවා. ඒව කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වෙන්නේ වැරදි ආහාර පුරුදු නිසා තමයි ওই දියවැඩියාව සහ අම්ල පිත්ත රෝගේ එහෙම තමයි ගෑස්ට්‍රයිටිස් කියලා කියන්නේ ඒක සත්‍යයෙන් හැදෙන්නේ. වෛරස් වල සහ කොලරාව බොහොම ඉක්මනින් ව්‍යාප්ත වෙනවා. දැන් මේ දවස්වල මේ තියෙන වෛරස් රෝගයක්නේ. තාම ඉක්මනින් ව්‍යාප්ත වෙනවා. සහ හෘද රෝග සහ සරම්ප. සරම්ප බෝ වෙනවා හෘද රෝග බෝ වෙන්නේ නැහැ. සරම්ප බෝ වෙනවා හෘද රෝග බෝ වෙන්නේ නැහැ. අපි බලමු එක එක රෝගවලින් බෝ වෙන ආකාරය. ඩෙංගු රෝගේ බෝ වෙනවා රෝගවාහක මදුරුවන් දෂ්ට කිරීමේ. ඩෙංගු රෝගේ බෝ වෙනවා රෝගවාහක මදුරුවන් දෂ්ට කිරීමේ. බරවා රෝගයත් බෝ වෙනවා රෝගවාහක මදුරුවන් දෂ්ට කිරීමේ. බරවා රෝගයත් බෝ වෙන්නේ රෝගවාහක මදුරුවන් දෂ්ට කිරීමේ. මැලේරියාව රෝගවාහක මදුරුවන් දෂ්ට කිරීමේ. මැලේරියාව. කොලරාව පිරිසිදු ජලය සහ ආහාර ගැනීම. අපිරිසිදු ජලය සහ පිරිසිදු ආහාර ගැනීම. කොලරාව අපිරිසිදු ජලය සහ අපිරිසිදු ආහාර ගැනීමෙන් තමයි කොලරාව මේ බෝ වෙන්නේ. පාචනය අපිරිසිදු ජලය හා ආහාර ගැනීමෙන්. පාචනයත් අපිරිසිදු ජලය සහ ආහාර ගැනීමෙන් බෝ වෙනවා. ඊළඟට අතිසාරය අපිරිසිදු ජලය හා ආහාර ගැනීමෙන් බෝ වෙනවා. අපිරිසිදු ජලය සහ ආහාර ගැනීම. ඊළඟට පැපොල රෝගවාහක පුද්ගලයන් මගින්. රෝගවාහක පුද්ගලයන් මගින්. සරම්ප රෝගවාහක පුද්ගලයන් මගින්. සරම්ප රෝගවාහක පුද්ගලයන්මයි. ඊළඟට කොවිඩ් ආසාදනය වෙන්නේ කොරෝනා ආසාදනය වෙන්නේ රෝගවාහක පුද්ගලයන් මගින්. එහෙමනම් කෙනෙකුගේ තවත් කෙනෙකුට බොන්න ඕන රෝග පමණක් ඇතුළත් පිළිතුර වෙන්නේ දියවැඩියාව සහ අම්ල පිත්ත රෝගය. ඊළඟ ප්‍රශ්නය අපි කතා කරනවා අපරීක්ෂාකාරී බව නිසා සිදුවිය හැකි අනතුරකි. අපරීක්ෂාකාරී බව නිසා සිදුවිය හැකි අනතුරක් තමයි නිවසේදී අකුණු අනතුරකින් මිය යාම, විදුලි සැර වැදීම නිසා මිය යාම, තදින් හැමෝ සුළඟකින් කැඩුන් නිවසට යටවී මිය යාම. ආරක්ෂාකාරී බව නිසා සිදුවිය හැකි අනතුර. අපරීක්ෂාකාරී බව නිසා සිදුවිය හැකි අනතුර තමයි පුතේ විදුලි සැර වැදීම නිසා මිය යාම. විදුලි සැර වැදීම නිසා මිය යාම. ඒක හරි අපරීක්ෂාකාරීව කටයුතු කරපු නිසා තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ. මෙම මාර්ග සංඥාවේ අදහස. මෙම මාර්ග සංඥාවේ අදහස මාර්ග සංඥාව තමයි පොඩි ගැහණු ළමෙක් පොඩි පිරිමි ළමෙක් පොත් දෙකක් අතින් අරගෙන පාර හරහා යනවා. කහපාට කොටුවක තමයි තියෙන්නේ. කහපාට කොටුවක. හරි. දැන් බලමු පදිකයන් මාරුවන ස්ථානයේ ඉදිරියේ. ළමයින් පාරවන ස්ථානයේ ඉදිරියේ. නිශ්ශබ්දව ගමන් කරන්න. කියන එක තමයි තියෙන්නේ. දැන් අපි දන්නවා දරගත්තා පොත් දෙකක් අරගෙන ළමයි දෙන්නෙක් යනවා. පොත් දෙකක් අතේ තියාගෙන ළමයි දෙන්නෙක් යනවා නම් අනිවාර්යයෙන්ම විතරෙන් කවුද හුවමාරු වෙන්නේ? ළමයි. එහෙමනම් පිළිතුර වෙන්නේ මොකද්ද? ළමයින් පාරමාරු වෙන ස්ථානයේ ඉදිරියේ. ළමයි පාරමාරු වෙන ස්ථානයේ ඉදිරියෙන් කියන ප්‍රශ්නෙට තමයි පිළිතුර තමයි එන්නේ. ඊළඟ ප්‍රශ්නය මාර්ග ආලෝක සංඥා පුවරුවක රතුපාට ආලෝකය දැල්වීමෙන් පසු කහපැහැති ආලෝකය දැල්වීමෙන් හඟවනු ලබන්නේ. මාර්ග ආලෝක සංඥා පුවරුවක රතුපාට ආලෝකයේ දැල්වීමෙන් පසු කහපැහැති ආලෝකයේ දැල්වීමෙන් හඟවනු ලබන්නේ. පළවෙනි පිළිතුර තමයි වාහනේ ධාවනය කරන නිසායි, වාහනේ ධාවනයට සූදානම් වන නිසායි, වාහනය නැවැත්වීමට සූදානම් වන නිසායි. රතුපාට දැල්වෙල කහපාට දැල්වෙනකොට මොකද වෙන්නේ කියලා අහනවා. වාහනය ධාවනය කරන නිසායි, වාහනේ ධාවනයට සූදානම් වන නිසායි, වාහනේ නැවැත්වීමට සූදානම් වන නිසායි. පිළිතුර තමයි වාහනේ ධාවනයට සූදානම් වෙන්න. රතුපාට බල්බෙට දැල්වුනොත් වාහනේ නතර කරන්න. කහපාට බල්බේ දැල්වුනොත් ධාවනයට සූදානම් කරන්න. කොළපාට දැල්වුනොත් අනිවාර්යෙන් වාහනේ ගමන් කරන්න. එහෙනම් ඔන්නෝක තමයි උත්තරේ. උත්තරේ තමයි වාහනය ධාවනයට සූදානම් වන්න. ඊළඟ ප්‍රශ්නේ රසායනික පොහොරවලට වඩා කාබනික පොහොර භාවිතා කිරීමේ වඩාත් යෝග්‍ය වීමට හේතුව කරුණු. රසායනික පොහොර භාවිතා කිරීමට වඩා කාබනික පොහොර භාවිතා කිරීම වඩාත්ම යෝග්‍ය වීමට හේතුව අහනවා. ඉක්මන් ඵලදාව ලබාගත හැකිවීම, වසවිස වලින් තොරවීම, දේශීය අමුද්‍රව්‍ය භාවිතා කිරීම. රසායනික පොහොරවලට වඩා කාබනික පොහොර භාවිතා කිරීම වඩාත්ම යෝග්‍ය තමයි වසවිස වලින් තොරවීම. වසවිස වලින් තොරවීම ඉතාම වැදගත්ම කාරණාවක්. ඉතාම වැදගත්ම කාරණාවක්. වසවිස වලින් තොර වෙනකොට රසායනික භාවිත පොහොර භාවිතයෙන් තොර වෙනකොට අපිට තා පිරිසිදු අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඊළඟට තියෙනවා අඬු දැහි අඬුව උපකරණය යොදාගෙන කැලහැක්කේ දැහි අඬුව උපකරණය යොදාගෙන කැලහැක්කේ යකඩෑනයක් ගැසිය හැකිය. යමක් තදින් අල්ලා ගත හැකිය. තහඩ හැකිය. යකඩෑනයක් ගැතිය හැකිය. යමක් තදින් අල්ලා ගත හැකිය. තහඩුවක් කපා ගත හැකිය. උත්තරේ මොකද්ද? දැහි අඬුවෙන් කරන්න තියෙන කාර්යය තමයි යමක් තදින් අල්ලා ගත හැකිය. යමක් තදින් අල්ලා ගත හැකිය. ඒක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නය වියලි කෝෂවලට සම්බන්ධක කම්බි මගින් බල්බ සම්බන්ධ කර ඇති අවස්ථා තුනක් පහත දැක්වේ. දැල්වෙන බල්බේ කුමක්ද කියලා අහනවා. දැල්වෙන බල්බේ. බල්බ ඇඳලා තියෙනවා බැටරි කෑලි දෙක සම්බන්ධ කරලා තියෙනවා නිවැරදි විදිහට පළවෙනි පිළිතුර. එතකොට මේ ධනාග්‍රයට ඍණාග්‍රය සහ බල්බයේ ඊයන් කොපුවේ සහ පිත්තල තහඩුවේ බල්බේ කම්බි දෙක ස්පර්ශ වෙලා තියෙනවා. ඊළඟ රූපය දෙවෙනි රූපේ තියෙන්නේ බල්බේ ධනාග්‍ර දෙකකට එකට කිට්ටු වෙලා තියෙනවා. හැබැයි වයර් දෙක ගිහිල්ලා ඊයන් කොපුවේ සහ පිත්තල කොපුවේ සහ ඊයන් මග්‍රේ ස්පර්ශ වෙලා තියෙනවා. තුන්වෙනි එකේ තියෙන්නේ ඊයන් පිත්තල කොපුවේ විතරයි ස්පර්ශ වෙලා තියෙන කම්බි දෙක. එහෙමනම් දැල්වෙන බල්බ එක මොකද්ද? දැල්වෙන්නේ පළවෙනි බල්බ එක. බල්බයක් දැල්වීම සඳහා බල්බේ තියෙන පිත්තල කොපුවේ සහ ඊයන් අග්‍රේ කම්බි දෙක ස්පර්ශ වෙන්න ඕනේ. ඊළඟ පැත්ත බල්බ බැටරි කෑල්ලේ ධන හා ඍණ අග්‍ර ස්පර්ශ කරන්නට ඕනේ. ඊළඟ ප්‍රශ්නේ ඉරුදිවියන්ගේ ඉරගල ගාවා යන කවි පන්තිය කවිය අයත් වන්නේ ගොයම් කවිවලට, පතල් කවිවලට, පැල් කවිවලට. අපි මේ කවිය අහලා බලමු.
ඉරදේවියන්ගේ ඉරගල ගාවා සාඳ දේවියන්ගේ සාඳ ගල ගාවා ගාන දේවියන්ගේ කෝවිල ගාවා අපි කියමු කවි ගෝවිපල ගාවා.
එහෙනම් මේ කවිය ඉරු දෙවියන්ගේ ඉරගල ගාවා, සඳ දෙවියන්ගේ සඳ ගල ගාවා, ගණ දෙවියන්ගේ කෝවිල ගාවා, අපිත් කියමු කවි ගෝවිපල ගාවා, ගොයම් කවි, ගොයම් කවි, පතල් කවි සහ පැල් කවිවල නාද මාලාව මීට හාත්පසින් වෙනස්. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ බණ්ඩක්ක හබරල පිටිවැනි දෑ තින්ත යොදාගෙන කරන නිර්මාණය හඳුන්වන්නේ. බණ්ඩක්කා හබරල පිටි වැනිද හා තින්ත යොදාගෙන කරන නිර්මාණ හඳුන්වන නම. සීල් මුද්‍රණ, කොලාජ් නිර්මාණ, ස්ටෙන්සිල් මුද්‍රණ. සීල් මුද්‍රණ, කොලාජ් නිර්මාණ, ස්ටෙන්සිල් මුද්‍රණ. පිළිතුර තමයි බණ්ඩක්ක හබරල පිටි වගේ යොදාගෙන කරන්නේ නිර්මාණය තමයි සීල් මුද්‍රණ. ඔබ ඕන තරම් මේක නිර්මාණ කරලා තියෙනවා. සීල් මුද්‍රණ. ඊළඟට කොලාජ් නිර්මාණ කියන්නේ කඩදාසි, රෙදි කැබලි, කුඩාවට කැබලි කපාගෙන ඒවා අලවල කරන නිර්මාණයක්. ස්ටෙන්සිල් මුද්‍රණයක් කියලා කියන්නේ යම් කිසි නිර්මාණයක් සකස් කරගන්න නම් කාඩ්බෝඩ් එකක ලකු ඝනකම කාඩ්බෝඩ් එක තමන් සකස් කරගන්නේ නිර්මාණය කපලා කොටස් ඉවත් කරලා ඔන්න තින්ත වලින් සකස් කරගන්න උපකරණයක්. එහෙමනම් බණ්ඩක්ක හබරල පිටිවැනි දෑ භාවිතා කරගෙන තින්ත භාවිතා කරගෙන නිර්මාණය කරගත්ත හැක්කේ සීල් මුද්‍රණය. හොඳයි. ඊළඟට සුළඟින් පරිසරයට ලැබෙන ප්‍රයෝජනයකි. සුළඟින් පරිසරයට ලැබෙන ප්‍රයෝජනයක් ගැන කතා කරනවා. සුළඟින් පරිසරයට ලැබෙන ප්‍රයෝජනයක් තමයි සරුංගල් ඉහළ යාම, ගස්වල බීජ සුළඟට ගසාගෙන යාම, පොලිතින් වැනි අපද්‍රව්‍ය සුළඟේ ගසාගෙන යාම. සුළඟින් පරිසරයට සිදුවන සේවය ගැන තමයි අහන්නේ. ගස්වල බීජ සුළඟට ගසාගෙන යාම. ගස්වල තියෙන බීජ සුළඟට ගසාගෙන යෑම තමයි නිවැරදි පිළිතුර. සුළඟට දැන් අපි බීජ ගැන කතා කරනකොට බීජ ව්‍යාප්ත වීමේ ක්‍රම ගණනාවක් තියෙනවා. ක්‍රම ගණනාව පුංචි අපි ක්‍රම හතරක් පහක් දැනගෙන ඉන්න ඕනේ. තුන හතරක් දැනගෙන ඉන්න. එකක් තමයි සුළඟට හසු වී ගසාගෙන යෑම. එකක් තමයි සතුන් මගින්. එකක් තමයි ජලයට පැටි පාවිලා යෑම. තව එකක් තමයි ඵලයේ පිපිරි බීජ ඈතට ව්‍යාප්ත වීම, ස්ෆෝටනය කියන එක. නැත්නම් සුළඟ මගින්, සතුන් මගින්, ජලය මගින් සහ පිපිරි බීජ ඈතට ව්‍යාප්ත වීම. එහෙමනම් මෙතන පිළිතුර තමයි සුළඟින් පරිසරයට ලැබෙන ප්‍රයෝජනේ තමයි ගස්වල බීජ සුළඟට ගසාගෙන යෑම. හොඳට අපි කතා කරලා බලමු සුළඟට ගසාගෙන යෑම සඳහා සකස් වෙලා තියෙන බීජ මොනවද කියලා. මොනර කුඩුම්බිය, දහස්පෙතිය, ඊළඟට කැලණිතිස්ස, මුරුංගා, ඊළඟට මොනර කුඩුම්බිය, මෙන්න මේ වගේ හොර, ගම්මාළු, මෙන්න මේ වගේ බීජ තමයි සුළඟට හසිරී ගසාගෙන ගිහිල්ලා ව්‍යාප්ත වෙන්නේ. හරි, ඊළඟට අපි කතා කරනවා මුහුදට මායිම් වන දිස්ත්‍රික්ක පමණක් ඇති පිළිතුර. මුහුදට මායිම් වන දිස්ත්‍රික්ක, මුහුදට මායිම් වන දිස්ත්‍රික්ක ගාල්ල, අම්පාර, ගම්පහ, පුත්තලම, කෑගැල්ල, කළුතර, මන්නාරම, හම්බන්තොට, රත්නපුරය. පළවෙනි පිළිතුරට එන්න ගාල්ල, ගාල්ල මුහුද තියෙනවා, අම්පාරේ මුහුද තියෙනවා, ගම්පහ මුහුද තියෙනවා. එහෙමනම් ගාල්ල සහ අම්පාර සහ ගම්පහ කියන දිස්ත්‍රික්ක තුනේම මුහුද තියෙන නිසා නිවැරදි පිළිතුර ඒක තමයි. හැබැයි දෙවෙනි පිළිතුරට යමු. පුත්තලම, කෑගල්ල, කළුතර. පුත්තලමේ තියෙනවා, කෑගල්ල නැහැ. කෑගල්ලේ මුහුදු තීරයක් නැහැ, කළුතර තියෙනවා. ඊළඟට මන්නාරම, හම්බන්තොට, රත්නපුරේ, රත්නපුරේ කියන හරිය මුහුදට අහුවෙන්නේ නැහැ. එහෙමනම් නිවැරදි පිළිතුර තමයි ගාල්ල, අම්පාර, ගම්පහ කියන පළවෙනි පිළිතුර. ඊළඟට ඔබ දන්නවද ලංකාවේ මුහුදට සීමා නොවන පළාත් කීපයක් තියෙනවා. ලංකාවේ ඔක්කොම පළාත් නමයක් තියෙනවා. මුහුදට සීමා නොවන පළාත් හතරක් තියෙනවා. උතුරු පළාත මුහුදට සීමා වෙනවා, නැගෙනහිර පළාත මුහුදට සීමා වෙනවා, දකුණු පළාත මුහුදට සීමා වෙනවා, බස්නාහිර පළාත මුහුදට සීමා වෙනවා, වයන පළාත මුහුදට සීමා වෙනවා. හැබැයි උතුරු මැද පළාතත්, මධ්‍යම පළාතත්, ඌව පළාතත්, සබරගමු පළාතත් මුහුදට සීමා වෙන්නේ නැති පළාත්. මුහුදට සීමා වෙන්නේ නැති පළාත්. ඊළඟට අපි කතා කරන්න හදන්නේ ලීබාණ්ඩ සඳහා වඩාත් ප්‍රසිද්ධ ස්ථානය. ලීබාණ්ඩ සඳහා, ලීබාණ්ඩ ඇම්බැක්ක දේවාලයේ මොරටුව නගරය, අම්බලඟුඩ නගරය. ඇම්බැක්ක දේවාලයේ මොරටුව නම් අම්බලඟුඩ නගරය. ඇම්බැක්ක දේවාලයේ තියෙන්නේ පුතේ ලී කැටයම්, රජ කාලේ සකස් කරපු ලී කැටයම්. මොරටුව නගරේ තියෙන්නේ අර ගහට ගහක් මොරටුව දිමුණ ගහිනවා කියලා කියනවනේ, එහෙනම් ලී බඩු. අම්බලංගොඩ තියෙන්නේ ලී කැටයක්, සමහර වෙලේ වෙස් මුහුණු. වෙස් මුහුණු මේ තුනම ලී වලින් තමයි. එහෙමනම් ලී බාණ්ඩ සඳහා වඩාත්ම ප්‍රසිද්ධ ස්ථානය තමයි මොරටුව නගරය. මොරටුව නගරය. ඊළඟට අපි ප්‍රශ්නයක් කතා කරනවා. ඇස මගින් පමණක් අපට තොරතුරු ලබා දෙන මාධ්‍ය දෙක, මාධ්‍යන් දෙකක්. ඇස මගින් පමණයි. දැන්වීම් දුරකථනය, ටෙලිමේල් පෝස්ටරය, පුවත්පත් ගුවන් විදුලිය. දැන්වීම් දුරකථනය, ටෙලිමේල් පෝස්ටරය, පුවත්පත් ගුවන් විදුලිය. ඇස මගින් පමණයි. දැන්වීම ඇස මගින් පමණයි, දුරකථනය ඇස මගින් පමණක් නෙමෙයි. ටෙලිමේල් ඇස මගින් පමණයි, පෝස්ටරය ඇස මගින් පමණයි, පුවත්පත් ඇස මගින් පමණයි. හැබැයි ගුවන් විදුලිය මේ විදිහට කන මගින් පමණයි. එහෙමනම් උත්තරේ තමයි ටෙලිමේල් සහ පෝස්ටරේ කියන පිළිතුර. ටෙලිමේල් සහ පෝස්ටරේ කියන පිළිතුර තමයි ඊළඟට නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ කලාරව කලවර රජතුමා කවුද කියලා අහනවා. කලාරව කලවර රජ රජතුමා, ධාතුසේන රජතුමා, දේවානම්පියතිස්ස රජතුමා, මහසෙන් රජතුමා. ධාතුසේන රජතුමා, දේවානම්පියතිස්ස රජතුමා, මහසෙන් රජතුමා. කලාරව සකස් කරලා තියෙන පුතේ ධාතුසේන රජතුමා. කලාරව තියෙන්නේ කැකිරාව, මේ අපි ඉන්න ප්‍රදේශයේ තමයි කැකිරාව ආසන්නේ තමයි කලාරව තියෙන්නේ. ධාතුසේන රජතුමා තමයි හදලා තියෙන්නේ. දේවානම්පියතිස්ස රජතුමා හදනවා අනුරාධපුරයේ තියෙන තිසාවැව. මහසෙන් රජතුමා හදනවා මින්නේරියේ තියෙන මින්නේරි වැල. මින්නේරි කියන මින්නේරිය තමයි මහසෙන් රජතුමා හදන්නේ. ඊළඟට ආදරණීය දුව පුතේ අපි අහනවා මෙම රූපේ දැක්වෙන පුජ්‍යලයක් ප්‍රසිද්ධ ඌයේ මොකටද කියලා අහනවා. දැන් මේ පුජ්‍යලයාගේ රූපේ ටික මම කියන්නම්. ලස්සන සුදු මුහුණක් තියෙනවා, ලොකු හිසේ කෙස් නැහැ, සුදු කෙස් ටිකක් තියෙනවා. මම තව පොඩි කියන්නම්. නිදහස් අධ්‍යාපන පියා ලෙස, ජාතියේ පියා ලෙස, චන්ද්‍රිකා තාක්ෂණයේ පියා ලෙස. චන්ද්‍රිකා තාක්ෂණයේ පියා වෙන කවුද අපි කතා කරන්නේ? චන්ද්‍රිකා තාක්ෂණයේ පියා ගැන තමයි කතා කරන්නේ. ආතර් සී ක්ලාක් මහත්මයා ගැන තමයි අපි ප්‍රශ්නෙන් කතා කරේ. දැන් ඉතාම සුදු මහත්මයෙක්, අපේ ලංකාවට පිටරටකින් පැමිණි කෙනෙක්. එතුමා ගැන තමයි මේ පිටුරෙන් එන්නේ. හොඳයි, අපි මේ දැන් කතා කරා ප්‍රශ්න 28ක්. ප්‍රශ්න කතා කරා 28ක්. අපි තව අද දැන් ප්‍රශ්න 30ක් කිව්වට මම බලාපොරොත්තු වෙනවා අද ප්‍රශ්න ඊට වඩා ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න, ප්‍රශ්න 40ක් විතර කතා කරන්න. හැබැයි ආදරණීය දුවේ පුතේ ශිෂ්‍යත්වයේ භාරයට නම් එන්නේ මේ වගේ ප්‍රශ්න 30ක් විතරයි. ආදරණීය දුවේ පුතේ, අපි තවත් මේ වෙන විට ප්‍රශ්න 27ක් විතර සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි අපිට තව ටිකක් වෙලා කල් තියෙන නිසා අපිට පුළුවන් වෙයි තව ප්‍රශ්න ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්නට. හොඳයි, මෙන්න තවත් ප්‍රශ්නයක්. සීගිරිය අයත් වන්නේ කිනම් පළාතකටද? සීගිරිය අයත් වන්නේ කිනම් පළාතකටද? උතුරු මැද, වයඹ, මධ්‍යම. උතුරු මැද පළාතට, වයඹ පළාතට, මධ්‍යම පළාතට. ඔබ ඕනම කෙනෙක් දන්නවා සීගිරිය කියන්නේ මොකක්ද කියලා. සීගිරිය කියන්නේ හුදෙකලා කන්දක් ගලක්. සීගිරි පර්වතයේ විශේෂයෙන්ම වැදගත් වෙන්නේ අපි දන්න විදිහට, අපි දන්න තරමට සීගිරි බිතිසිතුවම් වලට කැටපත් පවුර තියෙන කුරුටු ගීත වලට සහ විශේෂයෙන්ම සීගිරි වැදගත් වෙන්නේ ජල උද්‍යානයක් වශයෙන්. ඉතාමත් නිර්මාණශීලී ජල උද්‍යානයක් වශයෙන්. එතකොට සීගිරිය තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට ආසන්නයේ. හැබැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ නෙමෙයි, මාතලේ දිස්ත්‍රික්කයේ. මාතලේ දිස්ත්‍රික්ක අයත් වන්නේ මධ්‍යම පළාතට. එහෙමනම් සීගිරි අයත් වන්නේ කිනම් පළාතකටද? උතුරුමැද පළාතටද, මධ්‍යම පළාතටද, වයඹ පළාතටද? උත්තරේ මධ්‍යම පළාතට. මධ්‍යම පළාතට. මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල නගරයට ආසන්නයෙන් තමයි සීගිරි පිහිටා තිබෙන්නේ. හොඳයි, ඊළඟට තවත් ප්‍රශ්නයක් කතා කරමු අපි. ආහාර වමාරා කන සති. ආහාර වමාරා කන සති. වමාරා කනවා කියලා කියන්නේ බඩට දාගත්ත දේ නැවත වතාවක් උගුරට ඇදලා අරගෙන කාලා ආපහු ගිලිනවා කියන එකයි. ආහාර වමාරා කන සති තමයි මුවාද, ගවයද, අලියද? මුවා, ගවයා, අලියා. ආහාර වමාරා කන සතා තමයි මගේ ආදරණීය දුවේ පුතේ ගවයා. ගවයා ඔබ හොඳට දැකලා ඇති. ගවයා රාත්‍රී කාලයේදී, එහෙම නැත්නම් ගහක් යට හේවණක ඉන්න වෙලාවට නිකන් ඉන සෑම වෙලාවකම හපනවා. ඔබ දැකලා ඇති. ඒ මොකද කරන්නේ? කලින් කාපු දේවල් වමාරා කන අවස්ථාවක්. හොඳයි, ඊළඟට අපි කතා කරනවා තවත් අපේ ආහාර පාඩමේ ප්‍රශ්නයක්. මේදේ බහුලව අඩංගු වන ආහාරයක් නොවන්නේ, මේදේ බහුලව අඩංගු වන ආහාරයක් නොවන්නේ තල, කුරක්කන්, රටකජු. තල, කුරක්කන්, රටකජු. ප්‍රශ්නේ අහන්නේ මේදේ බහුලව අඩංගු වන ආහාරයක් නොවන්නේ. එතකොට මේදේ තියෙන විදිහක් නැහැ. මේදේ කියලා කියන්නේ මොනවද? තිල්, අධික තිල් කාණ්ඩයට තමයි මේදේ කියලා කියන්නේ. තල වල තිල් තියෙනවා, කුරක්කන් වල තිල් නැහැ, රටකජු වල තිල් තියෙනවා, මේදේ තියෙනවා. එහෙමනම් මේදේ අඩංගු ආහාරයක් නොවන්නේ කුරහන්, එතන කුරක්කන්. කුරක්කන් වල අඩංගුවන්නේ කාබෝහයිඩ්‍රේට්, එහෙම නැත්නම් පිෂ්ඨය. ඊළඟ ප්‍රශ්නය තමයි ඉස්ලාම් බැතිමතුන් උපවාස කාලයක් ගත කිරීමෙන් අනතුරුව සමරනු ලබන්නේ උත්සවයකි. ඉස්ලාම් බැතිමතුන් උපවාස කාලයක් ගත කිරීමෙන් අනතුරුව සමරනු ලබන උත්සවයකි. හජ්ජි, පාස්කු, රාම්සාන්. හජ්ජි, පාස්කු, රාම්සාන්. හජ්ජි උත්සවය ඉස්ලාම් බැතිමතුන් සමරන උත්සවයක්. පාස්කු උත්සවය ක්‍රිස්තියානි බැතිමතුන් සමරන උත්සවයක්. හැබැයි රාම්සාන් උත්සවය, රාම්සාන් උපවාස සමයෙන් පස්සේ තමයි රාම්සාන් උත්සවය සමරනු ලබන්නේ මුස්ලිම් බැතිමතුන්, ඉස්ලාම් බැතිමතුන්. ඊළඟට කියනවා, හොඳින් ප්‍රශ්නයට හොඳට සවන් දෙන්න. ශ්‍රී ලංකාවට ආවේනික උරගයකි. ශ්‍රී ලංකාවට ආවේනික උරගයකි. ශ්‍රී ලංකාවට ආවේනික කියන්නේ ශ්‍රී ලංකාවේ පමණක් දකින්නට තියෙන සිටන ජන්මයෙන් ශ්‍රී ලංකාව ජන්මභූමිය කරගත්ත සත්තු සති. කවුද? කලවැද්දා, දියනයා, මල්පුලුට්ටා. කලවැද්දා, දියනයා, මල්පුලුට්ටා. මේ කියන සත්තු තුන් දෙනාම ශ්‍රී ලංකාවට ආවේනික සත්තු. හැබැයි අපෙන් අහන්නේ උරගයා කලවැද්දා ශීරපායි සති, දියනයා කියන සතා තමයි, يعني මල්පුලුට්ටා මාළුවෙක්, ඒක දේශික මාළුවෙක්. දියනයා අපේ රටට පමණක් ආවේනික උරග සත්තේ. ඊළඟ ප්‍රශ්නේ අහනවා, එක්වරක් පමණක් මල් සහ ඵලදාවක් ලබා දීමෙන් පසුව විනාශ වෙන ශාක්‍ය. එක්වරක් පමණක් මල් සහ ඵලදාවක් ලබා දීමෙන් පසුව විනාශ වී යන ශාක්‍ය මොකක්ද කියලා. මීවන, පතොක්, කිසිල්. මීවන, පතොක්, කිසිල්. ආදරණීය දුවේ පුතේ, මීවන කියන්නේ මල් හට නොගන්නා ශාක්‍යය. පතොක් කියන්නේ මල් හට ගන්නවා, හැබැයි ශාක්‍ය විනාශ වෙලා යන්නේ නැහැ. කිසිල් කියන්නේ මල් හට ගන්නවා, කිහෙල් මුහ හැදෙනවා, ඊට පස්සේ කැන හැදෙනවා, ඊට පස්සේ කැන අස්වනු නෙලා ගත්තයින් පස්සේ ඵලදාවක් සහ මල් ලබා දුන්නයින් පස්සේ මොකද සිද්ධ වෙන්නේ? ශාකේ කපලා අයින් කරනවා. එක වතාවක් පමණයි කිසිල් ශාකේ අස්වනුනද, එක වතාවක් පමණයි අස්වනු නෙලා ගන්නට පුළුවන් වෙන්නේ. කිසිල් ශාකේ අස්වනු නෙලා ගත්තයින් පස්සේ ශාකය ඉවත් කළ යුතුම වෙනවා. අනෙක් ශාක වලට වැඩෙන්න දිය එම ශාකය ඉවත් කළ යුතුයි. එහෙමනම් එතන ප්‍රශ්නෙට උත්තරේ තමයි කිසිල් කියන එක. ඊළඟ ප්‍රශ්නේ, රාත්‍රියේ පත්‍ර හැකිලෙන ශාකයක් නොවන්නේ. රාත්‍රියට පත්‍ර හැකිලෙන ශාකයක් නොවන්නේ. නිදිකුම්බා පිළිඹියා කතරමුරුංගා. නිදිකුම්බා පිළිඹියා කතරමුරුංගා. රාත්‍රියට පත්‍ර හැකිලෙන ශාකයක් නොවන්නේ. මේවා එක්තරා කුලයකට අයත් ශාක. නිදිකුම්බා රාත්‍රියට පත්‍ර ටික ඔක්කොම හැකිලෙනවා. කතරමුරුංගා වල ශාක පත්‍ර ටික ඔක්කොම ටික හැකිලෙනවා. හැබැයි පිළිඹියා කියන ශාකයේ ශාක පත්‍ර රාත්‍රී කාලෙදී හැකිලෙන්නේ නැහැ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ, පස තුල සිටිමින් ගොවියාට උපකාර කරන සතෙකි. පස තුල සිටිමින් ගොවියාට උපකාර කරන සතෙකි. බිංකුණ්ඩා, කූඹියා, ගැඩවිලා. ඒක නම් ඔබ ඉතා පහසුවෙන් දන්නවා. බිංකුණ්ඩා, කූඹුවා, ගැඩවිලා. පිළිතුර ගැඩවිලා. ඊළඟ ප්‍රශ්නේ, සිහින් පොද වැස්සක් සහිත හිරුපාය ඇති අවස්ථාවක අහසේ දර්ශනය වේ. සිහින් පොද වැස්සක් සහිත හිරුපාය ඇති අවස්ථාවක අහසේ දර්ශනය වේ. ධූමකේතු දී දුන්න උල්කාපාත. ධූමකේතු දී දුන්න උල්කාපාත. මොකද්ද පිළිතුර? දී දුන්න. දී දුන්න සකස් වෙන ආකාරය ගැන මම පොඩි ගීතයක් කියලා දෙන්නම්. අව්වයි වැස්සයි නරියගේ මඟුලයි දී දුන්නක් පායන්නේ. එය හරි පුදුමයි, මට හරි ආසයි, ඒක කොහොමද වෙන්නේ? අව්වයි වැස්සයි නරියගේ මඟුලයි දී දුන්නක් පායන්නේ. එය හරි පුදුමයි, මට හරි ආසයි, ඒක කොහොමද වෙන්නේ? නිල් කහරතු කොළ පාට ගොඩක් ගෙන ආසේ ගේවා වෙන්නේ. වැහි බිඳු අතරින් හිරු රැස් යනකොට දී දුන්නක් පායන්නේ. නිල් කහරතු කොළ පාට ගොඩක් ගෙන ආසේ ගේවා වෙන්නේ. වැහි බිඳු අතරින් හිරු රැස් යනකොට දී දුන්නක් පායන්නේ. වැස්ස වහිනකොට පොළව තෙමනකොට වේයට අත්තටු එන්නේ. වේයා පොළවෙන් ඉහළට එනකොට නරියට මඟුලක් වෙන්නේ. වැස්ස වහිනකොට පොළව තෙමෙනකොට වේයට අත්තටු එන්නේ. මෙරුවා පොළවෙන් ඉහළට එනකොට නරියට මඟුලක් වෙන්නේ. දැන් ඔතන කියනවා, ඒ ගීතේ කියනවා අව්වයි වැස්සයි නරියගේ මඟුලයි. ඔබ අහලා තියෙනවනේ අව්වයි වැස්සයි නරියගේ මඟුලයි දී දුන්නක් පායන්නේ. ඇත්තටම දී දුන්නක් කියලා කියන්නේ සිහින් පොද වැස්සක් සහිතව හිරු පාය ඇති අවස්ථාවක හසි දර්ශනය වෙනවා. ජල වාෂ්ප හරහා ජල අංශු හරහා හිරු එළිය ගමන් කිරීමෙන් තමයි දී දුන්නක වර්ණාවලිය දකින්නට ලැබෙන්නේ. එතකොට අර නරියට මඟුලක් කියන එකත් මම කියලා දෙන්නම්කෝ. වැස්ස වැටෙනකොට පොළව රත් වෙන, පොළවට වතුර එකතු වෙනකොට වේයට අර කියන පිහාටු එනවා, අට්ටු එනවා. එයා ඇවිල්ලා ඒවා ඉගිලෙන්න පටන් ගන්නකොට නරියෝ ඇවිල්ලා, පොළවෙන් මතු වෙනකොට නරියෝ ඇවිල්ලා මේ සතුන් ආහාරයට ගන්නවා. එහෙමනම් ආදරණීය දූපතේ, ඒක තමයි එතන කතන්දරේ. අපි මේ ප්‍රශ්නේ සාකච්ඡාව නිසින් පොද වැස්සක් සහිත හිරු පායටි අවස්ථාවක අහසි දර්ශනය වන්නේ කුමක්ද? දී දුන්න. අපි තව ප්‍රශ්නයක් කතා කරනවා. අතීතයේදී තොරතුරු හුමාරු කර ගැනීමට භාවිතා කළ ක්‍රමයක් නොවන්නේ. අතීතයේදී තොරතුරු හුවමාරු කර ගැනීමට භාවිතා කළ ක්‍රමයක් නොවන්නේ. කොඩිය සෙවීම, ලිපිකටල් කිරීම, අණබෙර ගැසීම. කොඩිය සෙවීම සහ අණබෙර ගැසීම අතීතයේදී තොරතුරු හුවමාරු කිරීමට පාවිච්චි කරා. හැබැයි ලිපිකටල් කිරීම එහෙම නෙමෙයි. ලිපිකටල් කිරීම මේ මෑතකදී ආවේ. ඔබ හොඳටම දන්නවා ලිපිකටල් කිරීම එක්තරා රටකදී සිදුවන සිදුවීමක්. ලිපිතැපැල් කිරීම වර්තමාන කාලයේ තොරතුරු හුමාරු කිරීම සඳහා භාවිතා කරන ජනප්‍රිය ක්‍රමයක්. හොඳයි. මින්නේරි දෙවියන් ලෙස සලකනු ලබන රජතුමා කවුද? මහසෙන් රජතුමා, වළගම්බා රජතුමා, කාශ්‍යප රජතුමා. මින්නේරි දෙවියන් ලෙස හඳුන්වනු ලබන රජතුමා මහසෙන් රජතුමා, වළගම්බා රජතුමා, කාශ්‍යප රජතුමා. ආදරණීය දුවේ මින්නේරි දෙවියන් ලෙසින් හඳුන්වන්නේ මින්නේරි වැවසකස් කරපු මහසෙන් රජතුමා. මහසෙන් රජතුමා. අද දවසේ අපි කතා කරන අවසාන ප්‍රශ්නය ගැන කතා කරමු. වැවක වැඩි වතුර පිටවීම සඳහා යොදා ඇති අංගය වන්නේ. වැවක වැඩි වතුර පිටවීම සඳහා යොදා ඇති අංගය සොරව්ව, සලපනාව, පිටවාන. සොරව්ව, සලපනාව, පිටවාන. වැඩි වතුර පිටවීම සඳහා පාවිච්චි කරන්නේ පිටවාන. පිටවාන වාන්දානම කියලා කියන්නේ සොරවෙන් කරන්නේ කුඹුරු වලට අවශ්‍ය කරන ජලය ප්‍රමාණවත් ලෙස මුදා හැරීම. සලපනාව කියන්නේ වැව් බැම්මේ ආරක්ෂාව සඳහා කළුගල් වලින් සකස් කරපු අමතර බැම්මක්. මේ ජලයේ තියෙන පැත්තට දාලා තියෙන රැළ වැදිලා වැව් බැම්මේ ආරක්ෂාව සඳහා පාවිච්චි කරන දෙයක්, භාවිතා කරන දෙයක් පිටවාන කියන්නේ. වැවි වැඩි ජලය පිටවීම සඳහා භාවිතා කර ඇති අංගයක්. හොඳයි. එහෙනම් ආදරණීය දුවේ පුතේ, අද දවසේ දොළොස්වෙනි මාසයේ 21 වෙනි අඟහරුවාදා අද අද දවසට නියමිත අපේ ඉලක්කගත ප්‍රශ්න සාකච්ඡා කරන අපේ ගුරු ගෙදර වැඩසටහන මෙතනින් සමාප්ත වෙනවා. අපි මේ සතිය සිකුරාදට ඉරිදට දෙමළ මාධ්‍යයෙන් මේ ගුරු ගෙදර වැඩසටහන පැවැත්වෙනවා. නැවත වතාවක් 28 වෙනි අඟහරුවාදට අපි ඔබත් එක්ක එකතු වෙන බලාපොරොත්තුවේ අද දවසේ සමුගන්නවා. අද දවසේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන ඒකකය සහ රජරට ගුවන් විදුලි සේවයේ රජරට ගුරු ගෙදර වැඩසටහන අද මෙතනින් සමාප්තියට පත් වෙනවා. ආදරණීය දුවේ පුතේ, පරිස්සමෙන් ඉන්න, බොහොම පරිස්සමෙන් ජීවත් වෙන්න, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරන්න මගේ පුතාලට දුවලට නිරෝගී සුව සම්පatti වාසලා ප්‍රාර්ථනා කරමි. අද දවසේ මම ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ සන්ධ්‍යාවක්. මම ඔබේ ආදරණීය ගුරුතුමා කැකිරාවේ සුසිල් බර්නාඩ් සර්. ආයුබෝවන්, වාසනාවන්.